මේක ප්‍රශ්නයක් තියෙනවා. ආර්ය මෛත්‍රී භාවනාව වැඩුවෙමි, එයින් යම් සමාධියක් ලබා ඇතැයි සිතමි. දැන් දුක්ඛප්පත්තාච නිදුක්ඛ ආදී ගාථාව කර්මස්ථානයක් ලෙස ගෙනද එම සමාධි අවස්ථාවට පැමිණිය හැකි බව හැඟේ. මෙහිදී මෙමගින් පෙර දීර්ඝ මෛත්‍රී භාවනාවෙන් මෙන්ම ඒ මගිනුත් සතර ණය නිදහස් වෙන්න පුළුවන්ද කියන එකයි අහන්නේ. යම් සත්ව පිරිසක් සිහි කරලා දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා භයප්පත්තාච නිබ්බයා ශෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ කියන මේ සියලු ප්‍රාණීන් සිහි කරලා, එතකොට ඒ අයට යහපතක් පතනවා නම්, ඒ යහපත පතනකොට අපෙන් වෙච්ච අවිඩක් තියෙනවා නම්, අවිඩට අප්‍රමාණ යහපතක් දෙන සාන්තියක් ඒ අයට පතනවා. ඒ අයට ආශිර්වාදයක් ඒ අය සඳහා කරනවා. එහෙම කරනකොට යම් චිත්ත සාන්තියක් ඒ ලෝක සත්වයට විහිදෙනවා. ඒ විහිදෙන ශක්තිය තුළුනොත් අපෙන් යම් යම් සත්ව පිරිසවලට අවිඩ අසාධාරණ වෙලා තියෙනවා නම් ඒවට ණය ගෙවීම සිද්ධ වෙනවා. කෙනෙකුට අවිඩක් සිද්ධ කළා නම් ඒ කියන්නේ කෙනෙකුගෙන් ණය මුදලක් ගත්තා නම්, කෙනෙකුට ණය වුණා නම්, ඒ ණය ගෙව්වා නම් ඒ ණයෙන් නිදහස් වෙනවා. අන්න ඒ වගේ අපෙන් කෙනෙකුට අසාධාරණයක් අවිඩක් වුණා නම්, සාධාරණයක් වැඩක් සිද්ධ වෙන යමක් කළා නම්, ඒක ප්‍රබල විදිහටම කෙරුණොත් අර ණයෙන් නිදහස් වෙන්න හේතු වාසනා ලැබෙනවා. ඉන් මිත්තාසහගත හිතක් වඩලා ආශිර්වාදයේ ලෝක සත්‍යයට පතනවා නම්, කෙටියෙන් කළත් දීර්ඝව කළත් ඒකේ ශක්තිය නැගෙනවා. ඒ දීර්ඝව විස්තර කරලා දෙන්නේ ටිකක් හොඳට විස්තර ඇතුව හිතර ධාරණය වෙනකම්. සුවපත්ත්වා කියන වචන කිව්වත් ඇති ඊට පස්සේ. හැබැයි ඒ වචන කියනකොට අර අපි දීර්ඝව කරපු විස්තර ඔක්කොම හිතර එන්න ඕනේ. ඒ ගන්න ප්‍රගුණතාවය ලැබෙන්න ඕනේ. එතකොට පුළුවන් මේ සුවපත්ත්වා කියන වචනේ විශාල බලයක් ගැබ්බෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථාවලදී ඒ සාන්තිය අපේ හිතට එනවා නම්, සියලු සත්ත්වයන් සිහි වෙනවා නම්, සියලු සත්ත්වයන්ටම යහපතක් වෙත්වා කියන ඒ කරුණා මෛත්‍රී අධිෂ්ඨානයක් හිතට ආවත් ඒක බලපානවා ලෝක සත්ත්වයාට යහපතට. මා විශාල වශයෙන් බලපාන්නේ නැහැ. ඒ කියන්නේ මොකද, එක සත්ත්වයක කරන සාන්තිය මුළු ලෝකයම පරිවර්තනය කරන්න බෑ එක සාමාන්‍ය කෙනෙකුට. සක්විති රජ කෙනෙක්ගේ පුණ්‍ය ඍද්ධිය මනුස්ස ලෝකයට බලපානවා. යහපතක් වෙන්න හේතු වෙනවා. බුදුරන් වහන්සේ අප්‍රමාණ මෛත්‍රී සාන්තිය විහිදවනකොට අප්‍රමාණ සක්වලටත් ඒ සාන්තිය විහිදිලා සත්වෙන්න යහපතක් වෙනවා. හැබැයි යහපතක් වෙන එක තේරුම් ගන්න ඕනේ. ඊට හේතු වෙන ආකාරයට තමන්ගේ පරිසරය හැදිලා තියෙන්න ඕනේ. එතකොටයි මේ විහිදෝන සාන්තිය ඒ සත්වෙන්ට ඇදිලා ඉන්නේ. එහෙම නැතුව ලේසියෙන් හේතු වාසනා නැත්නම් ඒ ශක්තිය ගැප් කරගන්න දෙන්න බෑ. අපිට ප්‍රත්‍ය දෙන්න පුළුවන්. හේතුව එයා ඇති තියෙන්න ඕනේ. සත්වෙන්ට හේතු තියෙනවා නම් දෙන ප්‍රත්‍ය ලැබෙනවා. හේතු කියන්නේ ලෝභ දේශ මොහ අත්හැරලා අලෝභ දේශ මොහ නැගෙන විදිහට යමෙක් කටයුතු කරගෙන තිබුණ ගති ලක්ෂණ තිබුණා නම් ඔහුට හේතු තියෙනවා ලබන්න. ඉතින් අපි විසින් කරපු යම් යහපතක් ඇත්නම් ඒ යහපත ප්‍රත්‍ය වෙනවා ඒ අයට අනුමෝදනා කරනකොට, පින්පෙත් දෙවනකොට මේ කාරණා දෙකම සිද්ධ වෙනවා. මේ අනුමෝදනා කියන වචනේ මේ ප්‍රශ්නෙකටත් අහලා තිබුණා. මේ මෙතනම තියෙන ප්‍රශ්නෙකට අනුමෝදනා කරන්නේ නැතිව පින් දෙනවා විතරක් කරන්නේ මොකද කියන ප්‍රශ්නය. අනුමෝදනා කියන වචනේ විවිධාකාරයෙන් වෙනවා. අනුව ඕදනය කරනවා කියන්නේ තමයි අනුමෝදනා කියන්නේ. අනු ඕදනා කියන එක තමයි අනුමෝදනා වෙන්නේ. ඕදනය කරනවා කියන්නේ අපි අද හෝදනවා කියන වචනේ ඔක අපි සිංහල වචනෙන් කියනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අපි කරපු යහපත් සුද්ධ දෙයට අනුව ඔහුටත් ඒ තාත්වයේ ඇති කරන්න සුද්ධ කරන්න පුළුවන් යම්කිසි ශක්තියක් තියෙනවා නම් அன்னைக்கு தினா அனுமோதனம் அனுமசோதா ஹரினோ தமன் சுத்த உன்னதீட்டு அனுகூலம் அன்னைக்காயத்தே சாந்திய பத்திரோனோ எதோ ஹேத்து தியனாயிட்டு ஏ பிரத்தியே லபினோ லபிலா சுத்த வேணோ கிலேஸ் காசட்ட சுத்த கரகண்ட ஓனே ஏக தமாய் ஹேத்து தியன்ன ஓனே கிவி லோப தேச மோஹ கீன பாப ஹேத்து அயின் கரகண்ட கே தமன் சதும தேயா ஏக காட்டவாத் கரல தின்ட பே அலோபாதே சமோஹ ஏதி கரகண்ட கா தமன் கரகண்ட ஓனே ஹபை அபி எஹெம கெனிகுட යහපතක් කරලා අහු කරා යොමු කරනකොට ඊ අපි කරපු යහපත් ශක්තිය ඔහුට ඇදෙන්න ඔහු ළඟ හේතු ලැබෙනවා. ඉතින් හේතු ඇති පුද්ගලයාට පත්තානුමෝදනා කළ හැකි. පත්ති දාන පත්තානුමෝදනා. අර පත්ති කියලා කිව්වේ ප්‍රත්‍ය කියලා වචනයක් තියෙනවා. හේතු දකින්න ඕනේ ප්‍රත්‍ය දකින්න ඕනේ. මේ කාරණා දෙකක්. යමක් සිද්ධ වෙන්න නැගී සිටින්න යහපතක් වුණත් ඒකට ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. හැබැයි හේතු තිබුණොත් තමයි ඒක හරියන්නේ. වී ඇටයක් අරගෙන ගලක් උඩට විසි කරනවා. පැලවෙන හේතුව වී ඇටේ තිබුණාට ප්‍රත්‍ය නෑ ලබා ගන්න ගල උඩ. ප්‍රත්‍ය තියෙනවා කුඹුරේ. වල් පැල නෙල්ල ඔක්කොම සුද්ධ කරලා බින්නගුන් කොටලා හාලා මඩවල ඔක්කොම කරලා හිටන් හැදුවාට පස්සේ ඒ කුඹුරේ වී ඇට ටික දානකොට පැලවෙන්න හේතු වී ඇටේ තියෙනවා. ඒක වැඩෙන්න ප්‍රත්‍ය පොළවේ රසය තියෙනවා. ජලය උෂ්ණය අවශ්‍ය පොහොර ආදී සියල්ල ඒවා ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය දුන්නොත් හේතු තියෙනවා නම් හොඳට හැදිලා එනවා. හැබැයි කොච්චර පොහොර දාලා වතුර දාලා හැමදේම හදලා තිබ්බත් අර කුඹුරේ හදලා තිබුණාට වී ඇටයක් විසිකලේ නැත්නම් පැදුරු ඒක වැපිරුවේ නැත්නම් නේ පැලේ හිටෙවේ නැත්නම් ප්‍රත්‍ය ඒතොර හේතු නැති නිසා ප්‍රත්‍ය දුන්නට වැඩක් නැහැ. අන්න ඒ වගේ අපි ළඟ හේතු තියෙන්න ඕනේ. පුණ්‍ය අනුමෝදනා කරනකොට ඒ පින ලැබිලා එයින් සශ්‍රීක වෙන්න ඒ පුද්ගල ළඟ හේතු තියෙන්න ඕනේ. අලෝභ ආදීස අමෝහ කියන මේවායින් ගොඩනගාගත්ත මානසිකත්වයක් ඒ සත්වෙයින් තියෙනවා නම් අන්නේ ශක්තිය තිබුණ කෙනාට තමයි හේතු ලැබිලා තියෙන්නේ. එතකොට ඒ ඇයිට දෙන ප්‍රත්‍ය ලැබෙනවා. මෙතිදක් වැඩුවත් ඒ හේතු යටපත් වෙලා තියෙන්න පුළුවන් කෙනෙක්ගේ. එහෙම තිබුණොත් ඒ මෙතිත වැඩිවීමෙන් ඊයාගේ මානසිකත්වය සුද්ධ වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. එක අවස්ථාවක එක්තරා මාන්නක්කාර පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේට හමු වෙන්න ගිහිල්ලා උන්වහන්සේට ඕනම් මට කතා කරයි මම යන්නේ උන්වහන්සේ යමින් මෙහෙම අදහසකින් හිටියා. උන්වහන්සේ මෙත්සිත පැතිරෙව යම් හේතු වාසනාවක් තියෙන බුද්ධිලෙක් කියලා දැක්කට පස්සේ දැකලා බඩිකින්නේ ආ මේ කිරි හොයාගෙන යන වහු පැටියෙක් වැසි හොයාගෙන යනවා වගේ විදාහට ගිහිලා බුදුරණන් වහන්සේ ළඟ වැද වැටෙනා කියලා පෙන්නනවා. දැන් මෙහෙම අවස්ථා තියෙනවා. ඒ මෙත්තිත ලබන්න සතෙකුට හරි මිනිස්සෙකුට හරි දිව්‍ය බ්‍රහ්මාදී කෙනෙකුට හරි හේතු ලැබිලා තියෙන්න ඕනේ. එහෙම හේතු තියෙනවා නම් තමයි අර ප්‍රත්‍ය ලැබෙන්නේ. සාසනික හේතු ලබන්න ඕනේ සාසන ප්‍රත්‍ය ලබන්න. බුදුරජාන් වහන්සේ හෝ සංඝරත්නය හෝ විසා ශාසනය විසා දානමාන පූජා සත්කාර කරලා තියෙන අයට ඒ ප්‍රත්‍ය ලබන්න හේතු වාසනාව ලැබෙනවා. අලෝභ ආදී සමෝහ නැගිනවා. ශාසනය කෙරෙහි ලෝභයෙන් තොරව දන් දුනහම අලෝභ ලැබෙනවා. ශාසනය කෙරෙහි මිත්තා සහගත හිතකින් කටයුතු කරනකොට ඒක ආර්ය ගුණයට ලබන්න හේතු වෙන අලෝභය ආදීසේ ලැබෙනවා. ඒ වගේ බණපදයක් හරි අහලා අවබෝධයෙන් නතු වෙච්ච කෙනාට දහම් අවබෝධ කරගන්න හේතු වෙන අමෝහ ගුණය වැඩෙනවා. අන්න උට හේතු තියෙනවා. බුදුරජාන් වහන්සේ හෝ ඒ වගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ ධර්ම දේශනා කරනකොට දේශනාව ශ්‍රවණය කරනකොට ප්‍රත්‍ය ලැබෙනවා. අන්නේ තමයි පරතෝගෝසක හේතු නෙමෙයි කිව්ව පරතෝගෝසක ප්‍රත්‍ය. ප්‍රත්‍ය ලැබෙනකොට අවබෝධය ලැබෙනවා. හේතු නැති කෙනාට කොච්චර ප්‍රත්‍ය දුන්නත් වැඩක් නැහැ. කවදා හරි හැබැයි ඒයි හේතු ලබා ගත්තොත් ඒ විරාජ්‍ය හොට මේ ප්‍රත්‍ය ඇදිලා එන්න පුළුවන්. ඉතින් සියලු සත්‍යයන් කෙරෙහි මෙත්‍රිතාවක් වඩන එක අපි විසින් කරනවා. අපි විසින් දයනුකම්පාවෙන් කරන යුතුයකම ඒක. ඒක සිද්ධ කරන්න එක අපි යුතුයකමක්. ඉතින් අපෙන් යම් කිසි කෙනෙකුට අවිඩක් අසාධාරණයක් වෙලා තිබුණනම් ඒ වචනේ සිහි කරලා හැම දෙනකොට කොහේ හිටියත් ඒ ශක්තිය ඇදිලා ඒ අය කරා යනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ මානසික ස්වභාවය. සියලුම කම්පියුටර් වලට වැඩිය අති සූක්ෂම කම්පියුටරයක් මනස. දිවසක් ඇති කෙනෙක් ඒ වගේම හිතුවොත් එහෙම කාගේ හරි ඒ දමක් සිහි කරලා දන්න හඳුන කෙනෙක්ගේ හරි නමක් සිහි කරලා හිටන් ඇලුව කොහෙද ඔහු ඉන්නේ මොකද වෙලා තියෙන්නේ ආදී වශයෙන් හිතුවොත් ඒ මනස ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙලා ඒ අවස්ථාව අරමුණු වෙනවා. අන්න එහෙම ක්‍රමයක්. නමුත් ඒක දියුණු කරව මනසකට මිසක් සාමාන්‍ය මනසකට ඉන්නේ නැහැ. ඒ මනස එහෙම ක්‍රියාත්මක වෙන බලයක් තියෙනවා. පොඩි හෝඩුවාවක් දුන්නත් ඇති. ඉතින් අපෙන් අවිඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් යමෙකුට වෙලා තිබුණා සසරේදී. ඊය අය කරා විශේෂයෙන් මේ ශක්තිය මේ සාන්තිය පතුරවනවා කියලා අදහස ගන්නකොට අපි දන්නේ නැහැ. නමුත් ඒක විහිදිලා යනවා. ඒ ක්‍රමවේදයක්. දැන් මැරිච්ච කෙනා කොහේ ඉන්නවද අපි දන්නේ නැහැ. ප්‍රේතාත් බෑවක ඉන්නවද නැත්නම් වෙනාත් බෑවක ඉන්නවද අපි දන්නේ නැහැ. නමුත් පුණ්‍යානුමෝදනා කරන ඔහුගේ නම සිහි කරලා ඔහු කරා ගමන් කරනවා. ඒ ස්වභාවයක තමයි කියන්නේ ස්වයංක්‍රීය ක්‍රියා ස්වභාවයක් ඒ ශක්තියවල තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපමාවක් දෙනවා. මේ වසින මහා වැසි ජලය ඔය වැව්හේ පුරවාගෙන ගිහිල්ලා ඇලදොල ගංගා වලට ගිහිල්ලා ඒ වයින් මුහුද කරා යනවා. මෙන්න මේ වගේ මේ දෙන පින්පෙත්තේ මියගේ ඥාතීන් කරා ගිහින් පීඩනවා කියලා පෙන්නනවා. දැන් මේ උපමාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් වැදගත් දෙයක් තියෙනවා. වයින වර්ෂාවට හිතගුත් නැහැ. එහෙම බලාපොරොත්තුවක් ඇතිහෙකුත් නෙමෙයි මා මුහුද කරා යා යුතුයි කියලා. යම්කිසි ධර්මතාවයකින් ඒ වතුර ඒ ක්‍රමයට එකතු වෙනවා. ඇලදොල ගංගාදීන් ගලාගෙන යන වතුර දන්නේ නැමේ යන්නේ කොහාටද කියලා. එහෙම හැඟීමක් නැහැ. නමුත් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඉවුරු දෙකට මැදි වෙච්ච වතුර පාර ගහගෙන ගිහිලා මුහුදේ තමයි නවතින්නේ. මුහුද දන්නේ නැහැ වතුර එන බව. වතුර දන්නේ නැහැ මුහුදට යන බව. නමුත් ක්‍රියාත්මකයි. මෙන්න මෙහෙම ක්‍රමයක් පෙන්නලා තමයි කිව්වේ ඒව මේව ිතෝ දින්නම් පීතානම් උපකප්පති යතා වාරී වහා පූරා පරිපූර්ණති සාගරම්. මේ වැසි ජලයේ මේ දෙන මේ වැහුවේ පිරිලා මෙහෙම ගලාගෙන ගිහලා සාගරේ පුරවනවායි කියලා උපමාවක් දුන්නා. ඒව මේව ිතෝ දින්නම් පීතානම් උපකප්පති. මේ පෙරේත කියන්නේ මල පෙරේතයා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ අර ඉඳිකට සුරක් වාගේ බෙල්ලක් තියනවා කියන කලගෙඩියක් ආවේ මහා බඩක් තියනවා කියන එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙම කොටසක් ඉන්නවා ඒ කපායා. මියගේ ඥාති හිතාසීන් සමහර රටේ හිටපු ආකාරයෙන්මත් ඉන්නවා. ඒගොල්ලන්ට තමන් හිටපු ගෙවල් දොරවල් මතකයි. ඔක්කොටම නෙමෙයි. එහෙම ඉන්න කොටසක් ඉන්නවා පරතත්තු පජීවී කියලා හඳුන්වනවා. අන්නේ ප්‍රේත කොටසට ප්‍රේත කියලා නම කියන්නේ මොකද? අනුන්ට අතපාන්න සිද්ධ වෙලා තියෙනවා අනාත වෙලා. මෙලොව ඉන්නකොට පිනක් දහමක් කරගන්නේ නැහැ දානියක් දෙන්නේ නැහැ මෙහෙම ඉඳලා. ඔය හම්බ කරගත් එකක් තියාගෙන තමුන් කාලා බීලා හරි මැරලා යන අය ඉන්නවා හුඟක්. අන්න එහෙම උනාට පස්සේ යා අතරමං ඉනවා ඒ ලෝකෙට ගියහම. හම්බ කරගන්න ඕනේ කෑම කන්න. සසරේ හැටිත් එහෙමයි. මෙහෙදි හම්බ කරගත්තේ නැත්නම් ඒ පිනක් තිබුණ නැත්නම් ඔව් අතරමඟ කරගන්න පින් පරලෝ යන කියලාට නෑ යා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නෑ යා හිතවතා ඉන්නේ කරගත්ත පින් පව් කරගත්තොත් ඒ පැත්තත් එහෙම තමයි යන්නේ. ඉන් මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ දැන් දරුවන්ට කන්න දුන්නා කියලා එහෙම අමුතුවෙන් පිනක් හැදිලා නැහැ. නමුත් හේතුවක් තියෙනවා. ඒ දරුවෝ දෙන දෙයක් ගන්න ලැබීමක් ගන්න හේතුවක් දෙනවා ඒ දරුවෝ පෝෂණය කරපු නිසා ඒ දෙමාපියන් දන් දුන්නා කියන එක වෙනයි දරුවන්ට කන්න දුන්නා කියන එක වෙනයි දරුවන්ට කන්න දුන්නාම දන් දුන්නා වෙනවා නම් එහෙම ඔක්කොම සුගතියට ගිහලා දෙව්ලොවත් උපදින්න වෙන්න පුළුවන් මොකද කවුරු දරුවන්ට කන්න දෙනවා රෑ දවල් මහන්සි වෙලා දවසේ ගානෙමත් කරනවා ඒ වුණාට එහෙම විනත් දිවිලා නැති අවස්ථාවල සාධක මේ අපේ බෞද්ධ කතාවල තියෙනවා එක්තරා මිනිසෙක් උපුරු ගෙනහිලා පැණි හදලා හකුළු හදලා විකුණලා එහෙම ජීවත් වෙනවා ඉතින් කතාවක් තියෙනවා මේ මිනිසයා කිසි දවසක දන් දීලා නැහැලු එකම දානයක් දීලා තියෙනවා කියලායි කියන්නේ මොකද්ද අර උපුරු මිටියක් බැඳගෙන යනකොට ළමේ කඩලා පස්සෙන් ආලු උපුරු කෑල්ලක් ඉල්ලන මේකගෙන් බේරෙන්න බෑනේ කියලා මොකද කරන්නේ අර යන ගාවම අර මිටියෙන් උපුරු කෑල්ලක් ඇදලා පිටිපස්සට විසිකලා කාපිය කියලා යන්න ගියා ඕක තමයි මතුවේ දානයක් දී විනකට අර ප්‍රේත කියන කොට්ටාසේ උපන්න වෙන කන්න මොකුත් වෙන්නේ නැහැ උපුරු කණාන්තරය පේනවා බඩිකින්නර උපුරු කැල්ල කඩාගෙන ගිහිලා එතෙන් දුවල යනකොට එතන නැහැ අනිත් පැත්තේ පේනවා බලනකොට පිටිපස්ස පැත්තේ හැමිලියෙම ගිහිලා බලන පස බලනටයි උපුරු කණාන්තරේ පේන්නේ ඒ පැත්තට හැරිලා දුවගෙන ගියාම ඒක නෑ මොකද දුන්න හැටියට ලැබීම හම්බෙලා තියෙන්නේ උපුරු කැල්ල කල්ලා මෙහෙර පිටිපස්සට විසි කරලා ගියා ආකාපං කියලා ඕං කාපං කියලා ඒ විදිහට තමයි Tamanට හම්බ වුනේ ඉතින් උපක්‍රමශීලී ඒ ප්‍රේතයා මොකද කරන්නේ පිටිපස්සටම ගිහිලා උපුරු ගහලා ගත්තාම අහු වුණා කලාගෙන කෑවා ඊට පස්සේ ඒ ක්‍රමේ තමයි අනුගමනය කළා කියන්නේ ඉතින් ওই මිනිස්සයා භාර්යාවක් හරි දරුවෝ හරි හිටියානම් ජීවිත කාලෙම ඒ දරුවන්ට එහෙම කණ්ඩ දෙන්න ඇතිනි භාර්යාවට කණ්ඩ දෙන්න ඇතිනි හම්බ කරලා ඒක දානාන සංසය දෙන විනක් වෙලා තිබුණා නම් එහෙම අර උපුරු කැලේ පින 15 වෙනි ඉතල ඒවා 15 වෙන්න ඉපැයි එහෙනම් තමන්ගේ කමර දෙන එක එක දානීය කියන එක ඊට වඩා ගැඹුරු දෙයක් චිත්ත ප්‍රසාදයකින් මොනවා හෝ යහපතක් දැකලා අනුකම්පා බුද්ධියෙන් හෝ ඒ දානි දෙන්න ඕනේ. එවනම් පූජා බුද්ධියෙන් ගෞරවයෙන් දෙන එකක් නම් ඒක අති විශේෂයි. ඒ දෙන්නේ තමන්ගේ මමත්වයේ මුල් කරගත් එකක් නෙමෙයි. මගේ හින්දා දෙනවා, මගේ දුව හින්දා දෙනවා, මගේ පුතා හින්දා දෙනවා, මගේ භාර්යාව ස්වාමි පුරුෂයා හින්දා දෙනවා කියන එකක් නෙමෙයි එතන තියෙන්නේ. යම්කිසි බුද්ධලේයකට තමා සුද්ධයක් පවරන්නේ ලාභ කීති ප්‍රශංසාවකින් තොරව අන්න එහෙම එක තමයි මේ පිනක් තියෙන්නේ ඉතින් අන්න එක දකින්න ඕනේ අන්න ඒ වගේ ඒ දීපුවාම තමන්ට ලැබීමට හේතු වෙන අලෝභ ආදේශ නැගෙනවා ඒ දුන්න දෙයට අනුකූලව ලබන්න හේතු ලැබෙනවා ඉතින් මෙහෙම ක්‍රමයක් තියෙනවා ඒ අයට දුන්නාම ලබන්න පුළුවන් එහෙම නැත්නම් ලෝතරා බුදුරන් වහන්සේට දන් දීලා හිටන් පුණ්‍ය ආනුමෝදනා කරලා ලැබෙන්නේ නැහැ. ඔය තිරෝකුඩ සූත්‍රයේ පෙන්ලා තියෙන්නේ. ඒ ප්‍රේතරැලට කකුසඳ බුදුරන් වහන්සේට දන් දීලා පුණ්‍ය ආනුමෝදනා කරලා ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබුණා. කොණාගමන කාශ්‍යප කියන බුදුරන් වහන්සේලාට පින් දීලාත් ඒ ලැබීම ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. බොහෝම වේගයෙන් දුක් වෙලා අඬන්න පටන් ගත්ත අනේ ස්වාමීනි මීට ඉස්සෙල්ලා කකුසඳ නම් බුදුගරේ පහල වුණා. ඒ කාලෙත් අපි ගිහින් පෙනී සිටලා ඇහුවා අපිට සැනසෙල්ලක් නැද්ද? මේකෙන් මේ දුකෙන් ගොඩේ ඉඳ බැයිද? උන්වහන්සේ කිව්වා මතු බුදු වෙනවා කියලා කොණාගමන කියලා බුදු කෙනෙක්. ගිහින් හම්බෙලා ඒ දානේ ඒ දාට කියලා හිටන් උන්වහන්සේට දෙන දානෙන් ලබා ගන්න ඒ පැත් ඉදා වෙනකන් ඉන්න කිව්වා. උන්වහන්සේ රෝගේ පහල වුණාමත් ගිහින් ඉල්ලුවා. මතු කාශ්‍යප කියලා බුදුරේ පහළන අය කාලේට පළයල්ලා. ඊ අදහස හම්බ වුණා. කාශ්‍යප බුදුරන් වහන්සේ රෝගේ පහළ වුණා බුද්ධාන්තර තුනයි. එදත් අර පිළිතරල් ගිහිල්ලා අඬා ඉල්ලා හිටියා. බේරා ගන්න. නිදහස් කර ගන්න ක්‍රමයක්. එතත් කියනවා නේ ස්වාමීනි. ඒතොර කියනවා මතු ගෞතමන බුදුරයන් වහන්සේ නම පහළ වෙනවා. උන්වහන්සේ හම්බ වියල්. අඬඬා කියන්න පටන් ගත්තා මේ මේ වචනේ තමයි අපිට හම්බ වුනේ මෙච්චර කල්. අපිට සහනයක් ලැබෙන්නේ නැද්ද කියලා දුක් වෙලා අඬනකොට. උන්වහන්සේ අවස්ථාව දැකලා පෙන්නුවා ඒ කාලේ උඹලගේ රජෙක් මේ විදිහට ලෝකේ පහළ වෙනවා බිම්බිසාර කියලා. උඹලගේම නෑදෑයි ඒ කාලේ. අන්නේ රජුරවන්ට ගිහින් පෙනී සිට අහල්ලා. ඒ දින දානේ ගන්න උඹලට හිමිකම් තියෙනවා. මොකද ඒ අතීතේ නෑදෑකම දීපු දේ ගන්න පුළුවන් හිමිකම. අන්නේමයි කෙනෙකුට යමක් දුන්නාට පස්සේ දුවට පුතාට හෝ පවුලේ අයට හෝ දුන්නාම මැරිලා ගියාම ඒකට කියනවා ලේ ඥාතීන්ගෙන් ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන්කම තියෙන්නේ තමන් ඊය අය පෝෂණය කරපු හේතුවක් තිබිච්ච නිසා. ඊය අයට පුළුවන්කමක් තියනවා දෙන පින ඒක හේතු තියෙන අර පුදුයන් ලබන්න. අන්නේ හැම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ වගේ අපේ යමිකුට අවිඩක් අසාධාරණයක් සිද්ධ වුණා නම් ඔහු අපි දෙන දේ ලබන්න හේතුකාරකයෙක් වෙනවා. ඒ හිමිකම ඔහුට තියෙනවා. අපේ යුතුකම වශයෙන් අපි ඉටු කරලා ඒ විදිහට කියනකොට ඒ අය කරා කොහේ හිටියත් ඒ ශක්තිය විහිදිලා පැතිරිලා පිහිටලා ගැලපෙන ක්‍රමයකින් ඒකේ ප්‍රත්‍ය ලැබෙනවා. එහෙම ලැබෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි අර සූක්ෂම ශරීරය ඇතුළේ හිටපු අයට ඒ මොහොතේ ලැබෙන්නේ. අනික් කෙනෙකුට වාසනාවක් පහළ වෙන්නේ නැහැ. ඒක සකස් වෙලා ක්‍රමවේදයකින් ටිකෙන් ටික ඔවුන්ට ඒ ශක්තිය ලැබිලා ඒ පිණේ ප්‍රයෝජනෙ ලැබෙන්න පුළුවන්. හිටි ගමන් ගහෙන් ගෙඩින්න එකපාර නෙමෙයි. එහෙම කොටසක් ඉන්නවා එච්චර එහෙම ලැබෙන්න. දෙවියන්ට ආදීවන්ලා වහයට දෙනකොටත් ඒ මොහොතේම ඒ පින් ප්‍රතිඵලයේ වශයෙන් ලැබෙන විපාක භුක්තිය ලැබෙනවා. මස්ලියේ කයක් ඇති සත්‍යයකට එහෙම එකපාර ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක පිහිටලා හිටන් ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය කරන සිව්පස වැනි දියක් හරි ඒ සුඛෝභෝගී වෙන්න හේතුකාරක ක්‍රමක්‍රමයේදී හදිස්සිය ලැබෙන්නේ නැහැ. නමුත් අහක යන්නේ. එවන් දේ ලැබෙනවා. අපිට ණය කිව්වා වෙනවා. ණය කියලා ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ මිත් වඩලා යහපත කරන කෙනෙකුට ලෞකික වන්නා වූ යම් කිසි කර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ගෙවිලා හිටන් වැඩිමනක් දුන්නා වෙනවා. අන්න ඒ නිසා තමයි නැවත කාම ලෝකයේ උපදින්න හේතු නැති වෙලා බඹලෝ උපදින්න හේතුත් ලබන්නේ. ඉතින් ඒ නිසා එකින් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙත් වඩලා පින්දීම බොහොම හොඳයි. හැබැයි ඔකේ දකින්න ඕන එක දෙයක් තියෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ දෙයම ඉල්ලනයි. තමා මොනවා හරි ගත්තනම් ගත්ත දෙයම ඉල්ලනවා. මට අහන්න ලැබිච්ච කතාවක් තියෙනවා. හැබැයි මට තව ත්‍රිපිටක ධර්මයේ තුල නම් හම්බ වුණේ නැහැ. ඒ කතාව එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුල් කාලෙක මට කිව්වේ එකක්. මට නම් තවම හම්බුන්නේ නැහැ අටුවාවකවත්. ඒක ඇති කොහේ හරි විශාල ත්‍රිපිටකයේ අටුවාගෙන හුඟක් තියෙන නිසා සමහරවල් තියෙන්න පුළුවන්. ඒකෙදි පෙන්නනා භික්ෂුන් වහන්සේලා දෙනවා භාවනා කර කර ඉන්නකොට එක්කෙනෙකුට හාල් කන්දක් මැවිලා පෙවුනලු. ඒ හාල් කන්ද මැවිලා පිටිච්ච කෙනා අනික් භික්ෂුන් වහන්සේලා කියනවලු ඇවැත්නි හරි වැඩක්නේ භාවනා කරනකොට හාල් කන්දක් පේනවනේ. ඒ භික්ෂුවත් කියනවා මටත් හාල් කන්දක් පේනවා. හරි පුදුම වැඩක්නේ මේක. අපි දෙන්නට මේක විදිහට පේන්නේ කොහොමද? කර්මස්ථානයේ වඩන්න ගියහම අරමුණු වෙන්නේ හාල් කන්දා. හරි බාධකයා. ඉතින් මේ දෙනා මේ කාරණේ කියන්නේ බුදුරන් වහන්සේලාට ගිහිලා කිව්වහම එක්කෙනෙකුට කිවලු මේ හාල් කන්ද මැවිලාම අනික් කෙනාට පවරන්න කියලා. ඉතින් මැවිච්චාම ඒ දෙන්නාට දෙන්න හාල් කන්ද පවරා ගත්තා. හාල් කන්ද දෙකම අතුළු දහන් වුණාලු. දැන් මේකට හේතුවක් වශයෙන් කියනවා කතාවක්. මේ දෙන්න පෙර කාලයක හිඟන්න දෙන්නේ එක හිඟන්නේකුට එදා ලැබුණ නැහැලු ධාන්‍ය වර්ගයක්. ඒ කියන්නේ හාල් පිටක්වත් ලැබිලා නැහැ හිඟවන් ගියාට. ඒ කෙනෙකුට ලැබුණා. මටත් එක හාල් පතක් දාහංකවද මං ඔබට හෙට හිඟවන් ගියාම ඒක දෙන්නම් කිව්වා. ඉන් ලෝභකමේ තරම දිනිකන්නම් දෙන්න කැමති නැහැ. පොරොන්දු කරගත් අයන හෙට ඔබ දෙනවාමද කියන කොරොන්ද කරවාගෙන ඔහු කිව්වට පස්සේ හාල් පතක් දාලා දෙන්න ඇක්කලා ඔයා එන කෑවා. දැන් එක්කෙනෙක්ගේ හිතේ තියෙනවා මං හාල් පතක් ණයට ගත්තා. මේ මිනිස්සේ අනික් එකනාගේ. ඔහුගේ හිතේ තියෙනවා මං මොහුට හාල් පතක් ණයට දුන්නා. එදා රෑ එළියනට එකාලේ ණයට ගත්ත එකනා මැරිලා. හරි වැඩි දැන් හාල් පත ගන්න විදියක් නැහැ. ගත්ත එකනාලේ දෙන්න විදියකුත් නැහැ. සංසාරේ ගමන ගියා කාලය. අර තිබිච්ච හිතවත්කම කොහොම හරි තිබිලා මේ බුද්ධ ශාසනයකදී පැවිදිලා හිටන් ඒ අවස්ථාවට ලැබෙන්නත් ආවා. හැබැයි හාල් කන්ද පොඩි වෙලා දෙන්නටම එකනට වෙන්නේ ගන්න තියෙන හාල් කන්ද, අනික කෙනාට තියෙන්නේ දෙන්න තියෙන හාල් කන්ද. ඒක දන්න නිසා දෙන්න තියෙන එකනාගේ හාල් කන්ද පවරන්න කිව්වා. ගන්න තියෙන එක කළාන පැවරුවාට පස්සේ ණය ඉවරයි. ඊට පස්සේ හාල් කන්ද දෙකම අතුරු දහන් වුණාම දෙන්නම නිදහස් වුණා. ඊට පස්සේ සමාධිය වඩලා අරිහත්ත්වයටපත් වෙන්න හේතුණා කියලා මේ කතාවක් මම අහලා තියෙනවා. මම හැබැයි මම ඔක දැක්කේ නෑ අට්ටුවක් එහෙම තියෙනවා. නමුත් ඒක හොඳ වැදගත් කතාවක්. මේ වගේ මේ සසරේ විද්ද ගනුදෙනු අපේ තියෙනවා. ඒ වගේ විදිහට පියවන්න ක්‍රම තියෙනවා. අපි හිතෙන් හෝ යම්කිසි කෙනෙකුට අලෝභ පැතුමක් පැතුවා නම්, අද්වේෂ පැතුමක් අමෝහ පැතුමක් කෙනෙකුට හෝ පැතුවා නම්, ඒ පැතුමේ විශාල යහපතක් ලැබෙනවා ඒ අයට. අපිට පෙනුනේ නැතුවට. මෙන්න මේ ක්‍රමින් තමයි ණය ගෙවා ගන්න. ඉතින් අන්නේ වගේ මිත්වල්ලා ණය ගෙවන්න ගියාම අර බලාපොරොත්තු වෙච්ච හාල් කන්ද හැදුනා වගේ. සමහර වෙලාවට ඒකම ඉල්ලන අය ඉන්නවා. ගත්තේ පොල් නම් පොල්ම දියන්. ගත්තේ කොස්කෙඩියක් නම් කොස්කෙඩියක්ම කල්ලාගෙන දිය කවදා හරි මට. වෙන මොනවා දුන්නත් බෑ. කොස්සැට ටිකක් නම් අරන් ගියේ කොස්සැට ටිකක් ගෙනත් දීපිය. ඒකම බලාපොරොත්තු වෙනත් තියෙනවා මේ සසරේ හැටි. අන්න එහෙම දේවල් ඇති වුනහම ඔහොම අවස්ථා අපිට එන්න පුළුවන්. භාවනා කර්මස්ථානයක් වඩනකොට ඔහොම එකක් අපිට මතුවෙන්න පුළුවන්. ඒ වගේ වුනහම ඒක බාධකයක් වෙනවා. එහෙම වුණොත් කරන්න තියෙන්නේ මිත්වල්ලා විතරක් මදි. සමහර හාල් කන්දක් පේනවා වෙන කරන්න දෙයක් නැත්නම් හාල් කන්දක් වෙනුන හාල් අරගෙන බත් වෙලා නැත්නම් හාල්ම දානයක් දීලා හරි කමක් නැහැ. ඒ පුණ්‍යානුමෝදනාවක් කිසි තමන්ගෙන් කවුරුත් ඇයිද ඒ විදිහට කරන්න ඕනේ. අන්න එහෙම කරපුවාම මේ විරුද්ධ අරමුණු අතර වෙලා හිටන් සුද්ධ වෙනවා මනස. අර තිබිච්ච ඒ වගේ ණයගේ වෙනවා. ඉතින් එහෙම බාධකයක් තියෙනවා නම් තමන්ටම කොහොම හරි ඒක මතුවලා විපාක වශයෙන් ආව නම් තේරෙයි. මේ ආකාරයෙන් මට බාධකයක් එනවා. ඒකට ගත යුතු පියවර මොකද්ද කියලා ඒ අනුව බලලා ඊට අවශ්‍යදී දානමය වශයෙන් දීලා පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. යම්කිසි ආකාරයක පාපයක් කරනවා නම් ඉවසිල්ලෙන් ගෙවා ගන්නත් ඕනේ. ස්පර්ශ කර කරම ගෙවන්න. පුස්ස පුස්ස යන්ති කරෝති කියලා පෙන්නනවා. ස්පර්ශ කර කර ගෙවා හරින්. ඉවසිල්ලෙන්. උඟා කර්ම එකින් එක කල් යනවා. ගෙවන්න කැමති නැහැ. අපි කාට හරි බැන්නොත් අපිට බැනුමක් හිමි. අනුට කරපේක අපි කරා ඇවිදilla. හැබැයි බැනුම ඇහුවොත් ඉවසිල්ලෙන් ඒක ගෙවෙන්න පුළුවන්. නමුත් අපේ පුරුද්දක් තියෙනවා ඒ වනා හරියන්නේ. මට බැන්නොත් මම බයිනවා. මොකද වෙන්නේ? අර විපාකේ එනකොට විපාකේ වාර ගන්න. අන්න එහෙම අවස්ථාවල් වලදී ඉවසන්නේ නැතුව ප්‍රතිපාක ප්‍රතිඋත්තර වශයෙන් එයාට බයිනෝ. ඒක ගහන වහින්ගි කරනවා. ඉතල කරගත්ත පාපේ ආයි ලියලනවා. ওই ක්‍රමයට පව් ගෙවලා ඉවර කරගන්න බැරි වෙනවා එකට එක කරන්න ගියොත්. ඉතින් ඒක ටික කරනවයි කියන්නා වූ නරක පැත්ත අත්හරින්න ඕනේ පව් ගෙවන්න. ඒක ගෙවෙන්න අරිනවා. ඉවසිල්ලේ ගෙවන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. කාට හරි බැනනා සංසාරේ බැනුම් කප්පරක් අහන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකට යන්දි වශයෙන් බයින කෙනේ බැනපුවායි ඉවසිල්ලෙන් යුතුව ගිව්වා නම් ඒක ගෙවිලා යනවා. ඊට පස්සේ දිගටම බැනුම් ඉන්නේ නැහැ. නොගෙව්වොත් තමයි ජීවිත කාලය අවසන් වෙනකන් ආ බැනුම් ඇහුවත් ඒකේ ප්‍රතිඋත්තර වශයෙන් ඒක ආපහු යවුවොත් අර ණය ගෙවලා ඉවර කරගන්න බැරුව යනවා. ඉතින් මේවා දකින්න ඕන ඉවසිල්ලෙන් කර්ම වේග ගෙවන හැටි. ඒ විදිහට කරගන්න ඕන. ඉතින් යම් කිසි විදියකින් මේ වගේ මේ මෙත් වැඩිමක් ආදිය කරනකොට ඒකිනුත් ඔය කියන විදිහෙන් ණය ගෙවෙනවා. අප්‍රමාණ සංසාරේ කොයිතරම් ණය වෙලා ඇද්ද? ඒවා සීමා කරන්න බෑ. මේ අප්‍රමාණ මෛත්‍රියකින්ම ඒවා ගෙවනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. කරපු කර්ම වේග ප්‍රමාණවත්. වඩන මෛත්‍රිය අප්‍රමාණයි. ඒකයි එකේ විශේෂත්වේ. අප්‍රමාණ මෛත්‍රියක් වැඩුවොත් ප්‍රමාණවත් කර්මයේ ගෙවා ගන්න පුළුවන්. ඒකෙන් හොදරම වැඩි වරක් දුන්නා වෙනවා. ඒක නිසා අන්නේ ක්‍රමයේ අනුගමනය කරන්න ඕනේ. අප්‍රමාණ මෛත්‍රිය ක්‍රම දෙකක්. නිවන් දැකීමට හේතුකාරකින සාන්තියක් නම් පැතිරෙව්වේ. ඒක ප්‍රමාණ කරන්න බෑ වටිනාකම. ඒ හේතු වෙන අංශු මාත්‍රයක් හෝ යමෙකුට නිවන් මගට අවතීර්ණ වෙන්න උදව්වක් වුණා නම් අනන්ත සංසාරයේ විඳින සිට අප්‍රමාණ දුක ඉවරයි ඒකෙන්. ඒකයි උදව් කළේ. එහෙනම් ඒ උදව් මාත්‍රියත් අප්‍රමාණ මිස ප්‍රමාණ නැහැ. මෙන්න මේක තමයි අප්‍රමාණ මෛත්‍රියක ස්වභාවය. අනිකාරීනි තමයි ප්‍රතිඵලයේ ප්‍රමාණ කළ නොහැකි එකක් වෙන්න ඕන. යම් සංකතයක් ඇද්ද නැත්නම් සකස් වුණ දෙයක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් දෙයක්. අප්‍රමාණ සංකතයක් වෙන්නේ ප්‍රමාණවත්. නිවන අසංකතයි. ප්‍රමාණ කරන්න බෑ. පමණ කරන වස්තුවකට නැති නිසා. ඒ ඇතිනුත් නිවන් මඟ හෝ නිවන් මඟ පෙන්නනවා නම් අප්‍රමාණ ගුණයට ඒකත් වැටෙනවා. එදා නිවන මුල් කරගත්ත මෙත්හිත ඒ ලෝක සත්‍යයන්ට වඩනකොට අනන්ත සංසාරයේ පටන් තමන්ගෙන් කෙරිච්ච යම් තරමක් ඉතුරු තියනවාද ගෙවලා ගෙවලා අන්නේ ටික ගෙවා ගන්න අවස්ථාව තියෙනවා. බුද්ධහම තුල පෙන්වන එක තැනක් තියෙනවා. අනුමාන කරන්න පුළුවන් දෙයක්. අපි කරපු පුණ්‍ය කර්ම හෝ ගෙවලා ඉවරෙච්ච නැති ඒවා කල්ප 91ක බලන් මෙහාට තියෙනවා. එක අවස්ථාවකදී බුදුරන් වහන්සේ පෙන්නනවා මොකද දුර්භීෂ කාලයක එක්තරා ගමක පිණ්ඩපාත කරපු අවස්ථාවක් දැකලා නිකන්ට රාත පුත්ත දොසක් පැහැරෙව්වා. මනුස්සයෙන්ට අහිත පිණිස බාල් ගෞතම සැරිසරනවා. කණ්ඩ බොණ්ඩක් නැතුව ඉන්න මිනිස්සුන්ට ඒ ගමේ පිණ්ඩපාත වඩිනකොට ඒ මිනිස්සුන්ට පාඩුවක් නෙ වෙන්නේ. ඒ තීරික දන් දුන්නාම ඒ මිනිස්සු මොනවා කණ්ඩද? ඔය ආදි වශයෙන් අපවාදයක් නැගුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක මුල් කරගෙන මම මෙතන පටන් කල්ප 91ක් අතීතයේ බලනවා. හැබැයි උන්වහන්සේට කල්ප 91 නෙමෙයි බලන්න පුළුවන් අනන්තයි. යම් හේතුවක් උනායි කල්ප 91ක් කියන්න ඕනේ. ඉදා පටන් මේ වෙනතුරු දානයක් දීම හේතු කරගෙන පිරිහිච්චගෙන මම දැක්කේ නැහැ කොහෙවත්. ඒක වෙන්නේ නැති දෙයක්. වස්තු පිරිහෙන්න තියෙන වෙනම කාරණා කොටසක් විග්‍රහ කළා. කිසි කෙනෙකුට දන් දුන්නා කියලා පිරිහීමක්වත් වෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියක්. මෙහෙදිට අදහසක්. එහෙම කියනවා නම් හිතනවා නම්. අන්න ඒකයි ඒ කිව්වේ විග්‍රහ කළ දුන්නේ වගේ දානයක් දුන්නාම ඒ දානේ කල්ප 91ක් යනකනුත් ඒ ආනිසංස ලැබෙනවා. පිරිහීමක් වෙලා දැකේ නැහැ කිව්වෙත් ඒකයි. එහෙනම් ඒ කාලෙන් එහා ඒවා අපි ගෙවලා ඉවරයි හුඟක්. කල්පයක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. අති දීර්ඝ කාලයක් මේ ලෝකේ කල්පයක් කියන්නේ. විවිධ උපමා වලින් පෙන්ලා තියෙනවා කල්පක කාලේ. ලෝක සම්මත කල්පිනේ නෙමෙයි ලෝකේ කල්පයක. යොදුනා දිග පළල උස තියෙන මහා ගල් පර්වතයක් සියක් අවුරුද්ද කර සැරයක් කසී සලුවකින් පිහිදැම්මන. ඒ පිහිදැමීම හේතු කරගෙන මේ පර්වතයේ අපටක් සමානවත් නැති වෙන ගෙවෙන්න කොච්චර කල්යයිද? තවත් කල්පේ ඉතුරුයි. මෙන්න මෙච්චර දීර්ඝයි කියන එක කල්පයක්. එන ඒ බඳු කල්ප 91ක් කියන්නේ පොඩි දුරක් නෙවෙයි. එන අපි කරපු කර්ම වේගෙ ඉතෙක් බලා මෙතෙක් තියනවා ඉතුරු වෙලා. තව ගෙවන්න හොඳ නරක දෙකම. ඉතින් ජීවිතේක වැඩි හරියක් කරලා තියෙන්නේ මොනවද හොඳද නරකද කියලා බලපුවාම 95ක් හෝ 99ක්ම කරලා තියෙන්නේ නරකියෝ. තමන්ගේ ලාභයේ කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙන කාට හරි කරපු අවේද අසාධාරණ. දැහැමි සාධාරණ යුක්තියෙන් කරපුවත් නම් බොහෝම සුළු ගන්නා. මේ සසර ආවේ මහා ඥානවන්තය වෙලා නෙමෙයි. ඔය ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා මම මගේ කියන ගොඩේම හිර වෙලා අනුන් අහලා හරි මරලා හරි වනසලා හරි මගේ බඩ පුරවා ගන්න ඕනේ මගේ වැඩේ කර ගන්න ඕනේ කියන මේ අදහසින් සසර ආවේ. එහෙනම් වැඩි හරියක් කරලා තියෙන්නේ මොනවද මේ කල්ප 90 ගානක් තිස්සේ ගෙවන්න තියෙන්නේ වේ. වැඩි හරියක් තියෙන්නේ අපිට ආවේද අසාධාරණ වෙන්නේ යවම තමයි විපාක වශයෙන්. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක්වත් නැතුව හොඳ සුද්ධ විපාකයක් ලබා ගන්න. හිතුව පැතුව ආකාරයෙන් ඉන්න කලදරයක් නැතුව සියල්ල ලැබෙන්න. ඒ જાතිය කරලා තියෙන්නේ කීයෙන් කීයද? එහෙනම් අපිට හුඟා පාඩු වෙන්න වෙලා තියෙන්නේ. අපි වෙන කරලා තියෙන ආවැඩවල විපාකේ නැහින්ද? මෙන්න මේ විපාක කන්දරාව ගෙවා ගන්න තමයි මේ මෙත් වඩමින් දන් දෙවමින් නොයේ කාකාර සාසනය උදෙසා අපෝපත්තාන කරමින් ඒ පින ගෙවන් අර විහිදෝල පතුරුවල අර කියන අදිෂ්ඨාන තබලා ඒ සියල්ලන්ට අනුමෝදන් කරවන්නේ නැනම් පින් පෙත් දෙවන්නේ. අන්න එහෙම කරනකොට මොකද වෙන්නේ? අර මහා පාප කන්දරාව ගෙවිල යනවා. හැබැයි ධර්මාභෝධයක් ලබා ගැනීමේ මුල පුරලා තිබෙච්ච නිසා ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අසාර ලෝකයක් කියලා වටහාගෙන තිබුණ නිසා දැන් හිතෙන්නේ නැහැ අයිතුකම් අසාධාරණකම් කරලා ලෝකෙන් කඩාවැලා ගන්න. එහෙනම් මොකද වෙන්නේ? අර පුරාණ මහා පව් කන්දරාව ගෙවිල යනවා. අලුතෙන් පව් කන්දරාව එකතු කරන්නේ නැහැ. යහපත් පැත්තමයි දැන් එකතු කරන්නේ. එහෙනම් ඒ ගුණ යහපත් හිතට පුණ්‍ය ගංගා කුසල ගංගා එකතු කරන්නේ නැහැ එනවා කියලා පෙන්වන යහපත. අන්නේ හේතුවෙන් එවන් කටයුතු කරන බෞද්ධයේ කේ ගුණේ පූර්ණ වුණාම කවදාවත් පිරිහෙන්නේ නැහැ නිවන් කෙලවර කරනකම්. ඒක විශේෂයක්. ඉතින් ඔය ක්‍රමයට කරනකොට කලක් යනකොට ඒ පව් වලට වන්දි ගෙවිලා නැනනුවර වැඩිලා ආර්ය මාර්ගයේ වැටහිලා ඒ මග අනුගමනය කරන්නෙක් වුණාම සතර අපායන් නිදහස් වෙලා සුඛෝභෝගී විදිහට කරදරයක් නැතුවම ලෝකේ දුකෙන් කරදරයෙන් හැකී තරම් දුරට ඈත් වෙවි ගිහිල්ලා සියලු දුක් නැති කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට අනුගමනය කරලා කරගන්න ඕනේ. ඒ කටයුතු කරනකොට සමහර වෙලාවට අපිට උදව් උපකාර කරපු අය අපිට දුන්නා ඉන්න පුළුවන් විවිධ දෘෂ්ටි වල. මම නම් ඔය මුඩුමිට දන් දෙන්නේ නැහැ. බඩගින්න ඉන්නේ හැකුඩු දෙනවා ඊට වඩා හොඳයි. එහෙම අදහස් ගත්ත අයත් ඉන්නවා. එහෙම වුණොත් මොකද කරන්නේ? අපි අර සංඝරත්නයේ උදෙසා දන් දීලා හෝ එහෙම මහදානයක් දීලා දෙන බින උන්ට අයිති නැහැ. හේතු නැහැ ලවන්න. බල්ලෙකුට කපිටුට කන්න දීපියකෝ ඊට වඩා හොඳයි. එහෙම කීපෙක් හිටියොත් ඒවා කර කර බල්ලන්ට කපිටන්ට දීලා දෙන එකම උන්ට හම්බ වෙන්නේ. මහ පිනක් අනුමෝදන් වෙන්න ඒ ශක්තිය ලබන්න හේතු නැහැ. ඒක නිසා අපිට කවදා හරි අවුරුද්දේ සැරයක් දෙකක් හරි ඔය ක්‍රමයට දෙනවා බල්ලන්ට කපුටන්ටත් බත් ටිකක් හරි දීලා හිටන් මේකෙන් ලැබෙන යම් කිසි බලාපොරොත්තුවක් ඇත්නම් මේ පිනගුත් යමේ බලාපොරොත්තු නම් උන්ටත් ඒ පිපින් ලැබිලා යහපතක් වේවා කියන්න ඕනේ. ඒකත් කරන්න වෙනවා. ඒ නිසා මහා දානම දුන්නා කියලාවත් බෑ. ඔන්න ඔය නිසා තමයි අපේ කතාවක් තියෙන හැදිලා ඔය සේනසුරු අපලාපුහම් බලු කපුටු දානය දීපල්ලා කියන එක කියන්නත් හේතුවක් ඇතුවයි ඒවා එහෙම කෙරිලා තියෙන්නේ. නැත්නම් සෙනසුරු අපලිට සාංඛ්‍ය දානයක් දීපල්ලා කියන්න එපා. ඊට වඩා දෙයක් දැකලා තියෙනවා බලු කපුටු දාන. ආනිසංශ වැඩි නිසා නෙමෙයි. ඒක ගන්න ඒක විසක් වෙන මොකද්ද? ඒකයි කාරණේ. ඊට ගැළපෙන දේ දෙන්න ඕනේ. වැසිකිළියේ ඉන්න පණුවන්ට බත් පිඟානක් එහෙම ගිහින් දැම්මොත් උන් මැරෙනවා. උන්ට ඒක ගැළපෙන්නේ නැහැ. උන්ට ජරා ගොඩකුයි ගැලපෙන්නේ. උගේ පෝෂණය ඒකෙන්. අන්න ඒ වගේ. ඔය බලු කපුරු දානේ පින අනුමෝදන් වෙලා පෝෂණය වෙන්න පුළුවන් කොරසකුත් ඉන්නවා. ඒ ඇයිට එහෙම එකක් දෙන්න ඕන. ඒක මිත්‍යා දෘෂ්ටියක් එහෙම වෙන්නේ නැහැ. 13 14 වෙනි දානේ බලු කපුරු දාන. විග්‍රහ කළා දේශනා කළා දෙන බුදුරන් වහන්සේ. දුගී මගී යාචකාදීන්ට දෙන දානියක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ පින්න මෙහා තියෙන දාන. දුස්සීලයන්ට දෙන දානියක් තියෙනවා. අසත්පුරුෂයන්ට දෙන දානියක්. එකක් 13 වෙනි දාන්න බහිනවා. එකිනෙ පළවෙනි මහා දානේ ලෞතර බුදුරන් වහන්සේට දෙන දානි පුද්ගලික දාන ඔලි. ඉතින් මෙන්න මේ ක්‍රමයට පුද්ගලික දානක් තියෙනවා බල්ලන්ට කපුටන්ට වාගේ සතුන්ට දෙන එක. අත හොදා ඉවත තමන වතුර ටික මේ සත්වෙයින්ට ආහාරයක් විත්වා කියලා අදිෂ්ඨාන කරලා දැම්මත් හිතලා දැම්මත් ඒකෙත් පිනක් තියෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එන අපිට පින් කරන්න අන්නේ අපිට පින් කරන්න සල්ලි නැහැ නේ කියේ ඉන්න දෙයක් නැහැ. එතන පටන් ගෙනත් කළ හැකි. අත හොදලා දාන වතුර ටිකත් ඒකට ගැළපෙන සෙනක පණුවන්ටත් ආහාරයක් විත්වා කියලා දැම්මත් ඒකෙන් පෝෂණය වෙන සත්තුන්ට ඒක දෙනවා අපි චේතනා පිහිටෝලා. ඒකත් දානයක් වෙනවා. ඒකත් පිනක්. ඉතින් අපි හැම එකක්ම කරන්න ඕනේ. එහෙම නොකර බෑ. එතකොට තමයි ඒ වරදි පිට ණයකෙවිල අපි යහපතක් කරගන්නේ. දැන් මේ අර ඉත්තාවතා චම්මේහි කියන ගාතාවක් මේක අහලා තියෙනවා මේ ප්‍රශ්න වලට. එතකොට ඒකෙදි අපි කොයි කොයි සීමාවද ගන්න ඉතින් මේක කිව්වේ කියලා. යම් කිසි පිනක් කරන්න කොයි මොහොතක හරි අපි හිතත් ධායන කළා නම් ඒ පින අවසානයේදී චිත්ත ප්‍රසාදයේ තමයි අපි අනුමෝදන් කරවන්නේ. මොනවා හරි කමන්නේ යම් කිසි දානයක් දීලා හරි පලන් ගත්තා නම් එතෙක් මෙතෙක් වේ දාන දෙන්න පටන් ගත්ත තැන් පටන් දාන දීලා අවසන් වෙනකම් කරගත වින ඒ ඥාතීන්ට හෝ ඒ වගේම සියලු දෙනාට අනුමෝදන් කරවනු. මල් පහන් පූජා කරන්න එනවා. ගෙදරින්ම අදිෂ්ඨානය කරනවා යන්න ඕනේ පන්සල්ල කියලා මල් පහන් පූජා කරලා එන්න ඕනේ කියලා. එතන පටන් ගින්න ඒ සඳහා යම් තරමක් කටයුතු කළාද එතෙක් මෙතෙක් පූජා කළා අවසන් වෙනකම් එතෙක් මෙතෙක් දුර. අන්න එහෙම ඒ සීමාව ගන්න. යම් යම් පිනක් කරන්න තමන් අදහස් කරගත්තා නම් කොයි මොහොතක හරි එතන පටන් ගින්න ඒ සඳහා කරන සියලු කටයුත්තක් ගන්න පිනක් ලැබෙනවා. ඒක කර්මයක් හරි පුණ්‍ය කර්මයක් වෙනවා. ඒ පුණ්‍ය කර්මය සම්පූර්ණ වෙච්ච එකට කර්මපතයක් වෙනවා. ඒක සම්පූර්ණයි ඊට පස්සේ. අන්න කර්මයක් වශයෙන් පටන් ගත්ත තැන පටන් කර්මපතයක් වශයෙන් මේක පූර්ණ ගත්ත තැනක් ඇද්ද අන්තිම මොහොතක් එතෙක් මෙතෙක් කළා වූ පුණ්‍ය හම්බාරේ. අර විදිහට අනුමෝදන් කරනවා ඉත්තාවතා චම්මේහි කියන ගාථාවේ. ඉතින් ඒ වගේ ඥාන සම්පයුත්තව දැනගෙන කරනකොට හුඟක් හොඳයි. නැන නුවණින් යුත්තව කරන පින් හරි බලවත්. දැනගෙන කරන්න ඕනේ. ඉතින් මෙහෙම කරනකොට බලාගෙන ඉඳද්දි අර සසර දෙවිච්ච ණය ගනුදෙනු පියවිලා යනවා. ඊට පස්සේ මනසත් නිදහස් වෙනවා. මම කෙනෙකුට ණය නැහැ කියලා අවංකව හිතන්න හැකියාවල් ලැබෙනවා. ඒ හිත නැගිනකොට ඒක සත්‍යයක් වෙනව අර වගේ දීලා තියෙනවනම් එතරේ ප්‍රසාදයේ මහා බලවත්ව නැගිලා ඒකමත් ධ්‍යාන ලබන්න හේතු වෙන චිත්ත ප්‍රසාදයේ හේතු වෙන කාරණයක් වෙන්න පුළුවන්. එතන එහෙම මිත්‍යාසහගත හිතක් වැඩෙනවා ඒ විදිහට. ඒ වගේ තේරුම් ගන්න කරගන්න ඕනේ.